ජනාධිපතිවරයාගෙන් ලැබෙන සන්දේශ මගේ අංක PS ඇලිරක් CSA ඇලිරක් 02 ඇලිරක් 4 ඇලිරක් 4 ඇලිරක් 2 2025 සැප්තැම්බර් මාස 20 වෙනි දින ගරු IWM ජගත් වික්‍රමරත්න මැතිතුමා කථානායක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව කථානායකතුමනි 358 වෙනි අධිකාරියේ වූ නාවික හමුදා පනත 358 වන අධිකාරියේ වූ නාවික හමුදා පනතේ 21 වන වගන්තියෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර ජාතික අභිවෘද්ධිය සඳහා ඇති අවශ්‍යතාවය සලකමින් නාවික නොවන රාජකාරී ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජිකයන්ට විලඳ නෞකාවන්ට ආරක්ෂා සේවා සපයනු ලබන විදේශ විදේශීය පුද්ගලික සමුද්‍රී ආරක්ෂක සමාගම් වෙත එහි සේවා හා පහසුකම් සැපීම සඳහා සමුද්‍රී ආරක්ෂක මෙහෙයුම් ව්‍යාපෘතියක් පවත්වාගෙන යාම එම ව්‍යාපෘතියේ සියලුම මෙහෙයුම් පරිපාලන සහ මූල්‍යම කටයුතු ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සුදුසු පරිදි සිදු කිරීම පිණිස විදේශීය පෞද්ගලික සමුද්‍රී ආරක්ෂක සමාගම් වලට අයත් ගිනි අවි උණ්ඩ සහ අනිකුත් උපාංග ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් අවිගබඩා තුල ගබඩා කිරීම සහ එකී ගිනි අවි උණ්ඩ සහ අනිකුත් උපාංග මෙහෙයුම් අවශ්‍යතා අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධීක්ෂණය හා ආරක්ෂාව යටතේ විදේශීය පෞද්ගලික සමුද්‍රී ආරක්ෂක සමාගම් වල දේශීය නියෝජිතයන් විසින් සපයනු ලබන වාහන හෝ යාත්‍රා උපයෝගී කරගනිමින් ප්‍රවාහනය කිරීම ඇතුළුව ඉහත කාර්යයන් හා සම්බන්ධිත හෝ ඊට අනුසාංගික සිළුම් කාරණා ඉටු කිරීම සඳහා ආඥාවක් නිකුත් කොට ඇත. ඒ අනුව උත්ත පනතේ 21 වෙනි වගන්ති ප්‍රකාරව ඒ බව පාර්ලිමේන්තු වෙත මෙයින් දෙනුම් දෙමි. මේට හිතවත් අනුර කුමාර දිසානායක ජනාධිපති. කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන අංක 1 පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාවේ රැස්වීමක් 2025 සැප්තැම්බර් 23 වෙනි අඟහරුවාදා එනම් අද දින අපරභාග 1ට කාර්යක සභා කාමර අංක 2 පැවැත්වීමට නියමිත බැවින් ඊට පැමිණ සහභාගී වන ලෙස ගරු සමාජික මන්ත්‍රීවරයන් සියලු දෙනාටම මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි. නිවේදන අංක 2 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වෙනි ව්‍යවස්ථා ප්‍රකාරව මා විසින් 2025 සැප්තැම්බර් මාස 20 වෙනි දින ජාතික විගණන සංශෝධන නැමැති පනත් කෙටුම්පතෙහි සහතිකය සටහන් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. කථානායකවරයා විසින් ලිපිලේඛනාදී පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළවෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 8 හා 9 කොටස් සහ සිවිනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 3 සහ 4 කොටස් මම ඉදිරිපත් කරමි. ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා.
ගරු කථානායකතුමනි, එකී වාර්තාව මුද්‍රණය කළ යුතුයි මම යෝජනා කරමි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 7 කොටස සහ නවවෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 4 කොටස මම ඉදිරිපත් කරමි. ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා.
ගරු කථානායකතුමනි, එකී වාර්තාව මුද්‍රණය කළ යුතුයි මම යෝජනා කරමි.
ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය.
Honorable Speaker, I present the report on the details pertaining to transfers of allocations through wirement procedure from 1st January 2025 to 30th June 2025 in terms of the Section 24(4) of the Public Financial Management Act No. 44 of 2024 and the Section 5 of the Appropriation Act No. 3 of 2025. Order made by the Minister of Education, Higher Education and Vocational Education under Section 27(1)(b), read with Section 25(a) of the Universities Act, No. 16 of 1978, with regard to the Bachelor of Science Honours in Psychology degree awarded by the Sri Lanka Institute of Information Technology Guarantee Limited and published in the Gazette Extraordinary No. 2415/20 of 16 December 2024. order made by the Minister of Education, Higher Education and Vocational Education under Section 27(1)(b), read with Section 25(a) of the Universities Act No. 16 of 1978 with regard to the Bachelor of Science Honours in Quantity Surveying, Bachelor of Science Honours in Biomedical Science and Master of Science in Artificial Intelligence degrees awarded by the Sri Lanka Institute of Information Technology Guarantee Limited and published in the Gazette Extraordinary No. 2424/59 of 20th February 2025. Order made by the Minister of Education, Higher Education and Vocational Education under Section 25A of the Universities Act No. 16 of 1978 with regard to the Bachelor of Hotel and Resort Management Honours degree awarded by the Sri Lanka Institute of Tourism and Hotel Management and published in the Gazette Extraordinary No. 2428/12 of 19th March 2025 and proclamation made and published in the Gazette Extraordinary No. 2454/68 of 21st September 2025 and scheduled thereto by virtue of the powers vested with the President in terms of Section 2 of the Essential Public Services Act No. 61 of 1979.
ගරු කර්මාන්ත සහ ව්‍යසායකත්ව සංවර්ධන අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි 2024 වර්ෂය සඳහා පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි මෙම වාර්තාව ආර්ථික සංවර්ධන හා අන්තර්ජාතික සම්බන්ධතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරනවා
ගරු විද්‍යා හා තාක්ෂණ අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි 2022 2023 වර්ෂ සඳහා ජාතික නවෝත්පාදන යෝජනාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව විද්‍යා තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාරක සභාව වාර්තා පිළිගැන්වීම රාජ්‍ය පාලනය යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි රාජ්‍ය පාලනය යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
දසවෙනි පාර්ලිමේන්තුවේ පළවෙනි සභාවාරය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සිවිනි වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි දසවෙනි පාර්ලිමේන්තුවේ පළමුවෙනි සභාවාරයේ සඳහා පොදු ව්‍යාපාර පිළිබඳව කාරක සභාවේ සිව්වෙනි වාර්තාව මම ඉදිරිපත් කරමි. ඉදිරියේදී මේ සතිය තුළ මේ වාර්තාව හා අපේ කෝප් කමිටුව විසින් කරන ලද විමර්ශන පිළිබඳව සාකච්ඡාවක් සූදානම් වෙන බවත් මේ මොහොතේ සිහිපත් කරනවා.
ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා
ගරු කතානායකතුමනි එකී වාර්තාව මුද්‍රණය කළ යුතුයි මම යෝජනා කරමි.
මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාශ්‍රී ජයසේකර මහතා පෙස්සම් දෙකයි.
ගරු කතානායකතුමනි පාදිනිය මගුලාගම නිසංසල යන ලිපිණේ පදිංචි ඩීඑම් ගුණරත්න මහතාගෙන් ලැබුණු පෙත්සම සහ ගල්ගමුව මහගල් කඩවල ජයනන්ද අංක 113 දරණ ස්ථානයේ පදිංචි කේ.ඩී. තිලකරත්න මහතාගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්නේ.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් අගලකඩ මහතා.
ගරු කතානායකතුමනි බුත්තල 11.90 ලිඳ ළඟ අතුරු පාර යන ලිපිණේ පදිංචි ඒ.එම්. පියරත්න මහතාගෙන් ලැබුණ පෙස්සම පිළිගන්නවා.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ යූ.පී. අබේවික්‍රම මහතා පෙස්සම් තුනයි.
Honorable Speaker, I present received from the petition received from Mr. B.A.B.S. Jayawardena of number 139/3 Candy Road, Imbulgoda. The petition received from Mr. H.K. Asankar of 163/D Medalandavatta Jayanti Road, Dompe. The petition received from the Mr. P.N.C. Vikramanayaka of number 465 Kurunagala Road, Divulapitiya.
Garu Parliamentary Mantri Mail Vaganam Jigatheeswaran Mahatha.
அவரவர் சபாநாயகர் அவர்களே பவுனியா தாண்டிக்குளம் 215/25 ஏன் விளக்கத்தில் வதியும் திரு ஐ ஜோகராஜ் அவரிடமிருந்து கிடைக்கப்பட்ட மனுவை நான் சமர்ப்பிக்கின்றேன்.
கரு பார்லிமென்ட் மந்திரி தர்மப்பிரிய திசாநாயக மகாதா.
ගරු කථානායකතුමනි, වදාගඩ කෙහෙල්වත්ත හේන යන ලිපිනේ පදිංචි ආර් ශාන්ත දිසානායක මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවරණ මහතා, පෙත්සම් දෙකයි.
ගරු කථානායකතුමනි, මාතලේ උඩස්කිරිය උඩුපිටි අංක 3 දරණ ස්ථානයේ පදිංචි GAMU GCHK සෙනුරත්න මහතාගෙන් ලැබුණු පෙත්සමක් සහ ඇල්කඩුව මාතලේ පාර අංක 58 දරණ ස්ථානයේ පදිංචි WDB WMRUNTB අලු විහාරි මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. ගරු
කථානායකතුමනි, වාචික ප්‍රශ්නවලට පිළිතුරු සපයන ඉස්සෙල්ලා ඔබතුමාගේ අවධානය පිණිස මට මිනිත්තු එකහමාරක් දෙන්න. කථානායකතුමනි, ජනාධිපතිතුමා මේ වෙනකොට විදේශගත වී සිටිනවා. ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා, ජනාධිපතිතුමා අමාත්‍ය ධූරයේ දරන අමාත්‍යාංශ 3 වැඩ බලන ඇමතිවරු ලෙස නියෝජ්‍ය ඇමතිවරු 3 අමාත්‍ය ධූරයේ වැඩ බලන්න පත් කරපු බව. කථානායකතුමනි, මම කැමැතියි ඔබතුමාගේ අවධානය පිණිස අර්ථ නිරූපණ ආඥාපනතේ 2 වගන්තිය ඔබතුමාගේ අවධානයට යොමු කරන්න. අමාත්‍යවරයා යන්න ආණ්ඩුවේ යම් විෂයක් හෝ කර්තව්‍යයක් සම්බන්ධයෙන් යෙදුන විට ජනාධිපතිවරයා විසින් ඒ විෂය හෝ කර්තව්‍ය පවරනු ලැබ සිටින අමාත්‍යවරයා ඉන් අදහස් වන අතර ඒ අමාත්‍යවරයා වෙනුවෙන් ක්‍රියාකිරීම සඳහා යථා පරිදි පත් කරනු ලැබූ තැනැත්තෙකු එයට ඇතුළත් වේ. ඒ අනුව ජනාධිපතිතුමා විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩ බලන ඇමතිවරයා ලෙස මේ වතාවෙත් නියෝජ්‍ය ඇමතිවරයාව පත් කරලා තිබෙනවා. අපි විශ්වාස භංගයක් ඉදිරිපත් කරාම ඔබතුමා එක ප්‍රතික්ෂේප කරේ නියෝජ්‍ය ඇමතිවරුන්ට බලතල නැහැයි කියලා. අපි මේ විශ්වාස භංගය ගෙනාවේ පුජ්ජලික ප්‍රශ්නයකට නෙවෙයි, එතුමත් එක්ක සද්භාවයෙන් ගෙනාවේ. අපි දැනගන්න කැමැති ඔබතුමා දැන්වත් අපි බාර දුන්නු විශ්වාස භංගය නිවැරදි කියලා පිළිගන්නවාද කියන එක දැනගන්න කැමති.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාලට දැන් එදා බිස්නස් කමිටියේ 11 වෙනිදා තිබ්බ රැස්වීමෙන් පසුව පැවිදිච්චි සාකච්ඡාවේදී ඔබතුමාට මේ සම්බන්ධයෙන් කරුණුකා මේ විශ්වාස භංගය ලබා දුන්න මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට මම අවස්ථාවක් ලබා දුන්නා. ඒ වෙලාවදී ඔබතුමාට මේ කාරණාව සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරයක් ලබා දීමට කටයුතු කරනවායි කියලා මම හිතන් ලබා දුන්නා. ඒ අනුව අපි ඔබතුමා හම්බෙලා ඒ අදාළ මන්ත්‍රී මණ්ඩලත් හම්බෙලා සාකච්ඡා කරමු, එහෙම ලබා දුමු. මොකද ඒ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් අපිට ලබා දීමට හැකියාව තියෙනවා ගරු මන්ත්‍රීතුමනි. කරු අපි ඊළඟට වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු දැන් ඒ කාරණාව තමයි දැන් ඔබතුමාට ලබා දුන්නනේ. දැන් සාකච්ඡාවක් මම හිතන්නේ ඒ සාකච්ඡාවට අනුව අපි වැඩ කටයුතු කරොත් හොඳයි කියලා මම විශ්වාස කරනවා. ගරු ප්‍රශ්නාගිතුමා.
ගරු කථානායකතුමනි, ඔබතුමාගෙන් උත් මම බොහොම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. පුංචි කාරණා දෙකක් මට ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දෙන්න. විශේෂයෙන්ම අරුණ ජයසේකර මැතිතුමා පිළිබඳව පුද්ගලික ප්‍රශ්න අපිට නැහැ. ඇත්ත වශයෙන්ම එතුමා අද වෙන විට වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා. ඉතින් එතුමාට විරුද්ධව විශ්වාස භංගයක් ඉදිරිපත් වුණාම විනාඩියක් අවස්ථාද. ඒ විශ්වාස භංගය ප්‍රතික්ෂේප කිරීම සඳහා පදනංගුණු කරුණු කාරණා පිළිබඳව පළවෙනි කාරණාව අපි ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඒක ලබා දුන්නු තීන්දුව වඩාත් පදනම් සහිතව අපිට මේ සභාවට ලබා දෙන්නේ කියන එක ඉල්ලීම් කරනවා. දෙවෙනි සහ අවසන් කාරණාව මම ඔබතුමාට මතක් කරන්න කැමතියි. ඇත්තටම වින්දිතින් ඉල්ලන්නේ පාස්කු පරීක්ෂණය පිළිබඳව සාධාරණ පරීක්ෂණයක්.
ගරු
කොයිතරම් දුර මේ විනාඩියක් විනාඩියක් ඉවර කරන්න ඉඩ දෙන්න. කොයිතරම් දුර මේක ගිහිල්ලා තියෙනවද කිව්වොත් ජිනීවා වල දැනට ක්‍රියාත්මක වෙන ඒ සාකච්ඡා වලට
ගරු විනාඩියක්
දෙන්න. විශේෂයෙන්ම මම මේ උතුමාගේ අවධානය යොමු කරන්නේ විහඟ තේජාන් කියන දරුවා ශැංග්‍රිලා එකේ ජීවිත අහිමි වුණා. ඔහුගේ පියා සුරාජ් නිලංග Zoom තාක්ෂණය ඔස්සේ ඒ ජිනීවා සාකච්ඡාවත් එක්ක සම්බන්ධ වෙලා ඔහු ඉදිරිපත් කරනවා ඔහු කිසිසේත්ම සෑහීමට පත් වෙන්නේ නැහැ කියලා මේ කෙරෙන පරීක්ෂණ ක්‍රියාවලිය පිළිබඳව. ඉතින් මම මේ ඔබතුමාට පෙන්වන්න හදන්නේ එහෙම දෙයක් සිදු වෙනකොට ඒක රටට හොඳද? ඒක හොඳ නැහැ. ඒ නිසා ඔබතුමන්ලා පියවරක් ගන්නට ඕන. ඒ වින්දිතින්ට ඒ විශ්වාසය, ඒ ක්‍රෙඩිබිලිටි එක,
ඒක
ලබා දෙන්න,
විවාදයේ සම්බන්ධයෙන්
අත්ත වශයෙන්ම
ඔව් ගරු ගායන්ත මන්ත්‍රීතුමා, එතන කර්ණාටක මන්ත්‍රීතුමා, එතන ගත්තාම අපේ මද්දුම් බණ්ඩාර මන්ත්‍රීතුමා, එදා බිස්නස් කමිටි හිටියනේ, අපි එකඟතාවයට පත් වුණා. අහස මේ සාකච්ඡා එයින් එකට අනුව වැඩ කටයුතු කරමු. ගරු වාචික වාචික නෑ, දැන් මේ 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 සාකච්ඡාව මම දැන් 12ට ඔබතුමාම හම්බ වෙනවා කියලා තිබ්බනේ. ඔව්, 12ට සාකච්ඡා වුණාට පස්සේ අපි දෙමු. ඊට පස්සේ ඉදිරියට දැන් ඒ කාරණාව ගැන කතා කරන්න තමා ගරු විපක්ෂ නායකතුමා. ඊට පස්සේ මම දීර්ඝ වාර්තාවක් ඔබ හිටු ඉදිරිපත් කරනවා. දැන් මේ දැන් ඔබතුමාට මම විනාඩි කමාරක් ලබා දුන්නා. විනාඩි කම ඉවරයි. තප්පර පහක්. ඔව්.
හලෝ. ගරු කතානායකතුමනි, ඔබතුමා ඒ විශ්වාස භංගය ප්‍රතික්ෂේප කරන්නට ලබා දුන්නු ඒ තීන්දුව මත පදනම් වුණු ලේකම් මණ්ඩලයේ වார்த்தාවයි නීතිපති වார்த்தාවයි සභාගත කරන්නේ.
ගරු
සභාගත කරන්නේ වார்த்தා
දෙක. මේ කාරණාව මට ලබා දෙන වார்த்தා සම්බන්ධයෙන් මම මට පෞද්ගලික ලබා දුන වார்த்தාවක් නේ. ඒක පරිශීලනය කළා තමයි දුන්නේ. ඒ සම්බන්ධයෙන් නෑ ගරු කරුණාතිලක මන්ත්‍රීතුමා පැහැදිලිවම දැන් ඔබතුමා හම් වෙන්නකෝ කණ්ඩායමත් එක්කම ආව වාචික පිළිතුරු අපේක්ෂා කරන දැන් එදා කිව්වට පස්සේ ගරු උදාසිරි මන්ත්‍රීතුමා අගහරුවාද ඉන්නකෝ මේ අහගන්න. ගිය 11 වෙනිදා තිබ්බ රැස්වීමේදී සිකුරාදා එකට දුන්නා. එකට දුන්නාට පස්සේ කිව්වා මං හිතන්නේ පල්ලි වලට යන්න තියෙනවා කියලා කට්ටිය. ඊට පස්සේ 4ට එදාම සිකුරාදා දුන්නා, බැරි වුණා. ඊට පස්සේ ගායන්ත මන්ත්‍රීතුමාත් එක්ක කතා කරලා මේ කාලේ මේ ලේකම් මණ්ඩලයට මං කිව්වා දිනයක් වෙලා පෙන් කරගන්න කතා කරන්න කියලා ගරු මන්ත්‍රීතුමාලා. හරි, අපි දැන් මේ කාරණා ඉදිරියමු ගරු. මේ ඩයලොග් එකක් බෑ. නෑ දැන් 12ට එන්න කියලා කිව්වනේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න. ගරු දනස්ක රංගනාත් මහතා පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි, ඇමතිතුමාට ප්‍රශ්න යොමු කරනවා.
ගරු කතානායකතුමනි, පළවෙනි ප්‍රශ්නය, ස්වභාවික දොළමාර්ග ආරක්ෂා කර ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද? ශ්‍රී ලංකාවේ ජලමූලාශ්‍ර, ඒවායේ පෝෂක ප්‍රදේශ හා රක්ෂිත ආරක්ෂා කිරීම හා සංරක්ෂණය කිරීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් අංක 1894 ඇලයිරක් 3 දරන 2014-12-22 දිනැති ගැසට් නිවේදනය මගින් ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇත. එම ජාතික ප්‍රතිපත්තිය මගින් අදාළ වගකීම් දරන ආයතන වෙත වගකීම් පවරා ඇති අතර ජාතික ප්‍රතිපත්තියට අනුව ජලපෝෂක ප්‍රදේශ සංරක්ෂණය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා ගැසට් නිවේදනය තුළ ක්‍රියාත්මක යාන්ත්‍රණයක් පවතින අතර එම ආයතනයන් මගින් පහත පරිදි අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් පවතී. 1980 අංක 46 දරන ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව සංවේදී පරිසර පද්ධතියන්හි පිහිටා ඇති ජලදේයන් හා ජල මූලාශ්‍ර සහ රක්ෂිත ප්‍රදේශ පාරිසරික ආරක්ෂක ප්‍රදේශ වශයෙන් පහත සඳහන් අතිවිශේෂ ගැසට් නිවේදන මගින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කර සංරක්ෂණයට හා කළමනාකරණයට අදාළව අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇත. හාලියල පාදිශල එකම් කොට්ටාශයේ වතු ඉඩම් තුළ පිහිටි ජල මූලාශ්‍ර සහ ඒවායේ රක්ෂිත ප්‍රදේශ 362 අතිවිශේෂ ගැසට් නිවේදන අංක 2335 ඇලයිරක් 21 දරන 2023-06-09 වැනි දින ඇති නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ පිහිටි ග්‍රෙගරි වැව අතිවිශේෂ ගැසට් නිවේදන අංක 1487 ඇලයිරක් 10 දරන 2007-03-05 දින ඇති කොළඹ හා කළුතර දිස්ත්‍රික්ක තුළ ව්‍යාප්තව පවතින බොල්ගොඩ ජලදේහය අතිවිශේෂ ගැසට් නිවේදන අංක 1734 ඇලයිරක් 31 දරන 2009-10-30 දින ඇති මඩකලපු දිස්ත්‍රික්කය තුළ පිහිටි ඒතාලේ කුලම් වැව අතිවිශේෂ ගැසට් නිවේදන අංක 2369 ඇලයිරක් 39 දරන 2024-22 දින ඇති ගැසට් මගින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මෙරට තුල පවතින සියලු ගංගා සහ ගංගා ද්‍රෝණ තුල ජල සම්පත් සංවර්ධනය ආරක්ෂා කර ගැනීම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ආරම්භයේ සිටම සිදු කරන ලද අතර මුළු ගංගා පද්ධතියම තවදුරටත් අවධානයෙන් කළමනාකරණය කළ යුතු බැවින් 2018 වර්ෂයේදී වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහා නව උපාංශයක් පිහිටුවා ඇත. එම ගංගාධාර කළමනාකරණ ඒකකය මගින් ගංගා ඇළදොල ආරක්ෂා කර ගැනීම සඳහා පාත් සඳහන් කරුණු ගැන අවධානය යොමු කරයි. රක්ෂිත පවත්වා ගැනීම, වැලිගොඩ දැමීම නියාමනය, කුඩා ජලවිදුලි බලාගාර නියාමනය, ගංගා රක්ෂිත ආරක්ෂා කිරීම, කුඩා ව්‍යාපෘති සඳහා පරිසර හානි අධ්‍යයන වාර්තා ලබා දීමේදී කමිටු සමාජිකව ලෙස ක්‍රියා කිරීම, ගංගා ආශ්‍රිත සහ ද්‍රෝණිය තුළ ක්‍රියාත්මක වන ව්‍යාපෘති සඳහා නිර්දේශ නිකුත් කිරීම, ගංගා ආසන්න නිවාසා කර්මාංශාලා ආදී නිසිලෙස නිසි පරිදි නියාමනය නොවීම, අපද්‍රව්‍ය සුජුම බැහැර කිරීම, අපද්‍රව්‍ය යොමු කරන නිවාස හා කර්මාංශාලා දැනුවත් කිරීම සහ නඩු පැවරීම, දැනට ඝන අපද්‍රව්‍ය සහ අනවශ්‍ය ජලජ පැලෑටි ඇති ස්ථාන පිරිසුදු කිරීම, ශ්‍රමදාන දැනුවත් කිරීම, ගංගාවේ හැඩය හා ස්වરૂපය පවත්වාගෙන යාම, පරිසර හිතකාමී විසඳුම් මගින් ගංගා අයුරු ආරක්ෂා කිරීම, ගංගා ජලයෙහි ගුණාත්මක බව වෝටර් ක්වොලිටි පරීක්ෂා කිරීම, මෙලෙස ගංගා ජලයෙහි නිසි පරිදි නියාමනය කිරීම සඳහා ඒ වෙනුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ බිම් මට්ටමේ නිලධාරීන් පත් කිරීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් වාරිමාර්ග කලාප මට්ටමින් පසුගිය වසරේදී ආරම්භ කර ඇත. එසේම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් ගනු ලබන ක්‍රියාමාර්ග පහත පරිදි වේ. ස්වභාවික දොළමාර්ගවල හා යුරෙහි අඛණ්ඩතාවයට හා තිරසාර භාවයට එරෙහි මානව ක්‍රියාකාරකම් සඳහා ඉඩ නොදීම, දොළ තුළ පවතින සම්පත් ගැනීමේදී පනත් හා අනපනත්වලට අදාළ නීතිමය රාමුවක් තුළ ක්‍රියාත්මක වීම, දොළ රක්ෂිත ආරක්ෂා කිරීම සඳහා වනරක්ෂිත සීමාව වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම අඩපණ කිරීම, පෞද්ගලික ඉඩමක් මායිම් නැත්නම් ගැටලුවක් ඇති සෑම අවස්ථාවක ඒ සඳහා රක්ෂිත වෙන් කිරීමට යෝජනා කිරීම, දොළ රක්ෂිත ආරක්ෂා කරමින් ඇලමාර්ගවල තිරසර පැවැත්ම ආරක්ෂා කර ගැනීම සඳහා රේකී අමාත්‍යාංශ අනුබද්ධිතව මායිම් ලකුණු කිරීම සහ වනවග ඇති කිරීම හා පවත්නා ශාක ප්‍රජාව සංරක්ෂණය කිරීම, පාදිශලේගම් කොට්ටාශ මගින් ප්‍රජාව දැනුවත් කිරීමේ කටයුතු, ජල උල්පත් පිහිටන ස්ථාන හඳුනා ගැනීම, ඒ සඳහා දත්ත පද්ධතියක් ගොඩනැගීම හා සංරක්ෂණ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ස්ථානවලදී අවශ්‍ය අවස්ථාවලදී එකී දත්ත ලබා දී, ඉඩම් නිවාස හෝ වගා කටයුතු සඳහා බෙදා දීමකදී දොළ මාර්ගය ජල උල්පත් හා ඒවායේ රක්ෂිත ආරක්ෂා වන පරිදි භූමිය මැන වෙන්කර සංවර්ධන කටයුතු සඳහා යෙදවීම, ප්‍රජා මගින් ජල මූලාශ්‍ර ජලතල ආදියට ඝන අපද්‍රව්‍ය අපජලය හා රසායනික ද්‍රව්‍ය ආදිය එක්වීම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කිරීම, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව හා ප්‍රාදේශීය පරිසර කමිටුව දැනුවත් කිරීම, ජලමාර්ග හා ජල රක්ෂිත ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කර ගැනීම සඳහා අවිධිමත් භූමි පරිහරණය වළක්වා ගැනීම සඳහා ප්‍රාදේශීය ඉඩම් පරිහරණ කමිටුව හා දිස්ත්‍රික් ඉඩම් පරිහරණ කමිටුව හරහා නිර්දේශ සැපයීම. පශ්චාංක 2 1947 දරණ රජයේ ඉඩම් ආක්ෂාපනත මගින් ස්වභාවික දොළ මාර්ගවලට අදාළව රක්ෂිතයට අදාළ භූමි ප්‍රමාණය ලබා දීමේදී ප්‍රධාන වශයෙන් ඇලදොළෙහි මතුපිට පළල පදනම් කරගෙන රක්ෂිත සීමාවන් දක්වා ඇත. ස්වභාවික දොළ පහරි පතුලේ පළල මීටර 3ට අඩු නම් පැවතිය යුතු රක්ෂිත සීමාව දෙපස මීටර 5 බැගින්, මීටර 3ත් 8ත් අතර නම් රක්ෂිත සීමාව දෙපස මීටර 10 බැගින්, මීටර 8ත් 15ත් අතර නම් රක්ෂිත සීමාව මීටර 20 බැගින්, මීටර 15ත් 22ත් අතර නම් රක්ෂිත සීමාව දෙපස මීටර 40 බැගින්. රජයේ ඉඩම්වල රක්ෂිත සීමාවන් වෙන් කර ඇත. පෞද්ගලික ඉඩම්වලට ඉවුරට කිසිසේත් හානි කළ නොහැක. ප්‍රශ්නාංක 3 දොළ රක්ෂිත බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති පුද්ගලයන් සඳහා නීතිය ක්‍රියාත්මක කරන්නේද ඔව්. එසේනම් ඒ වෙනුවෙන් ප්‍රශ්න අංක 4 එසේනම් ඒ වෙනුවෙන් ගල්ලමන ක්‍රියාමාර්ග කවරේද දොළ රක්ෂිතයට හානි වූ බව ඉඩම් නිලධාරී ඉඩම් පරිහරණ නිලධාරී ග්‍රාම නිලධාරී යන අයගෙන් යුත් සාමූහික පරීක්ෂණයකින් තහවුරු වීමෙන් පසු ප්‍රාදේශීය ලේකම් විසින් පදිංචිකරුවන් ඉවත් කරනු ලැබේ. ප්‍රශ්න අංක A1 දොළ රක්ෂිත සීමාවට සින්නක්කර ඉඩම් ඇතුළත් විය හැක. නමුත් රජයේ ඉඩම් වලට බලපත්‍ර ලබා දීමේදී ඉඩම් යෝග්‍යතා පිළිබඳ නිරීක්ෂණ වාර්තාවකින් වාර්තාවක් ලබා ගැනීමෙන් පසු දොළ රක්ෂිත සීමාවට බලපත්‍ර ලබා දීම නවත්වනු ලැබේ. A2 එලෙස ලබා දී ඇති කළුතර දිස්ත්‍රික්කයේ දොළ රක්ෂිත භූමි ප්‍රමාණය කොපමණද? කළුතර දිස්ත්‍රික් ලේකම්ට අනුව දොළ රක්ෂිත ඉඩම් සින්නක්කර ලෙස ලබා දී නොමැත. ප්‍රශ්නය A3 හෝමිලක්කම් 3 එම දොළ රක්ෂිත භූමි නැවත පවරා ගැනීමට කටයුතු කරන්නේද? එසේ සිදු හොත් ඒකාබද්ධ ක්ෂේත්‍ර පරීක්ෂණකින් පසු නැවත පවරා ගැනීම සිදු නොකෙරේ. ප්‍රශ්න අංක ඈ අදාළ නොවේ.
ගරු කථානායකතුමනි, එමතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා සවිස්තරාත්මක පිළිතුරක් ලබා දීම සම්බන්ධයෙන්. ගරු එමතුමනි, මේ විශේෂයෙන්ම මේ ප්‍රශ්නය මතු කරන්න බලාපොරොත්තු වුණේ අපිට සඳහන් කළ විදියට අනපනත් 40කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා ජල මූලාශ්‍ර සංරක්ෂණයට අදාළව කරුණු. නමුත් ගරු ඇමතිතුමනි, සමහර අනපනත් ප්‍රමාණවත් ලෙස තියුණට නීතිය ක්‍රියාත්මක වෙද්දී ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා. ඒ සමග ඔබතුමාගෙන් අහන්න කැමති, අතීතයේදී ඒ පනවල තියෙන අනපනත් වර්තමානයට ගැළපෙන පරිදි නිසි ලෙස නැවත විමසා බැලීමක් කරනවද එම පනත් වර්තමානයට ගැළපෙන පරිදි? ඒකට හේතුව තමයි කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත බුලස්සිංහල වගේ ප්‍රදේශයන් සංචාරක ව්‍යාපාරයත් එක්ක දැන් අලුත් පැතිකඩකට ගිහිල්ලා තියෙනවා. මේවැ ජල මූලාශ්‍ර රැක ගැනීම පිළිබඳව ගැටලුවක් මතුවෙමින් තිබෙනවා. ඒ නිසා තමයි මම ප්‍රශ්නය යොමු කරේ. මේ ප්‍රශ්නය පමණම ඔබතුමාගෙන් අහන්න බලාපොරොත්තු
වෙන්නේ. ගරු මන්ත්‍රීතුමනි, දැනට අපි මේ පනත් සංශෝධනය සඳහා නිශ්චිත තීරණයක් අරගෙන නැහැ. නමුත් පරිසර අමාත්‍යාංශය විසින් අපේ රටේ තියෙන ජල මූලාශ්‍ර හඳුනා ගනිමින් එම ජල මූලාශ්‍ර සංරක්ෂණය සඳහා වැඩපිළිවෙලක් අපි ආරම්භ කරලා තියෙනවා. අපට ඒ අනුව ඔබ යෝජනා කරනවා නම් කළුතර දිස්ත්‍රික්කයේ එවැනි ජල මූලාශ්‍ර සහිත ප්‍රදේශ අපට ඒ වැඩපිළිවෙල හරහා එවැනි ස්ථාන අපට සංරක්ෂණය කරගන්න ඉඩකඩ හදාගන්න පුළුවන්. ඒ වගේම අපි පරිසර අමාත්‍යාංශයේ ජල සම්පත් මණ්ඩලය හරහා අපි භූගත ජල සිතියම් සකස් කිරීම සඳහා අපි යෝජනා ක්‍රියාත්මක කරමින් ඉන්නවා. ඒ හරහත් අපට කළුතර දිස්ත්‍රික්කයේ වැනි ගැටලු සහිත තැන් තියෙනවා නම් අපි ඒ සිතියම හැදුවට පස්සේ ඒ හඳුනාගත් තැන් අපට සංරක්ෂිත බවට පත් කරලා එවැනි වැඩපිළිවෙලකට යන්න ඉඩකඩ හදාගන්න පුළුවන්.
ගරු මන්ත්‍රීතුමා,
ප්‍රශ්න අවසන්.
ගරු රජීවන් ජයචන්ද්‍ර මූර්ති මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට.
Honorable Speaker, I am asking this question.
ගරු කථානායකතුමනි, එතුමාගේ ප්‍රශ්නේ A1 යාපනය දිස්ත්‍රික්කයේ සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ඒ වර්ගයේ ප්‍රාදේශීය රෝහල් නැහැ. යාපනයේ B වර්ගයේ ප්‍රාදේශීය රෝහල් 5කුත් කිලිනොච්චියේ B වර්ගයේ ප්‍රාදේශීය රෝහල් 1කුත් තියෙනවා. C වර්ගයේ ප්‍රාදේශීය රෝහල් යාපනයේ 18කුත් කිලිනොච්චියේ 6කුත් තියෙනවා. යාපනයේ සහ කිලිනොච්චි කියන දිස්ත්‍රික්ක දෙකේ ප්‍රාදේශීය රෝහල් B සහ C වර්ගයේ පමණයි පවතින්නේ, සම්පූර්ණයෙන් 30ක් තියෙනවා. ඊළඟ මේ එක්ක රෝහල් වල පවතින කාඩර් එක සහ පුරප්පාඩු අමුණුවක් හැට ඉදිරිපත් කළ තියෙනවා. ප්‍රශ්න අංකෙ A3 එම පුරප්පාඩු පිරවීමට පහත ක්‍රියාමාර්ග ගන්නවා. පශ්චාත් සීමාවාසික වෛද්‍යල ධාරීන් 1374ක් සඳහා 2025 සැප්තැම්බර් 15 වන දින රාජකාරියට වාර්තා කිරීමට හැකිවන පරිදි පත්වීම් ලබා දීම සිදු කර ඇති අතර මනධාරීන්ගෙන් යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ප්‍රකාශයට පත් කර ඇති වෛද්‍යනධාරී පුරප්පාවට ලේඛනයේ සලකා සිය අවශ්‍යතාවය අනුව වෛද්‍යවරින් අනුයුක්ත කිරීම සිදු කළා තියෙනවා. හෙදලධාරීන් සඳහා දැනට හෙද සිසු පුහුණුවේ නිරත ඉදිරියේදී පුහුණු අවසන් කිරීමට නියමිත හෙද ඩිප්ලෝමාධාරී කණ්ඩායම් හා මාස 6ක හෙද අනුස්ථාපන හා සමායෝජන පුහුණුව සඳහා බඳවාගෙන පත්වීම් ලබා දීම නියමිත හෙද උපාධිධාරීන් සඳහා පත්වීම් ලබා දීමේදී මෙම රෝහලට අනුයුක්ත කරනවා. ගරු කතානායකතුමනි, 2019 හෙද සිසු කණ්ඩායමේ 294 දිනේකට ඔක්තෝබර් මුල හෙදලධාරීන් සඳහා පත්වීම් ලබා දෙනවා. ඒ සියලු දෙනාම උතුරු නැගෙනහිර තමයි යොමු කරන්නේ. ඊළඟට මේ වන විට උපාධිධාරීන් 875ක් බඳවා ගැනීමට අනුමැතිය ලබාගෙන එයාගෙන් අපි බලාපොරොත්තු වෙනවා 700ක් පමණ දැන් ඒගොල්ලන්ගේ සමුක පරීක්ෂණ පැවැත්වෙනවා. ඔක්තෝබර් මැද එයාගේ අනුස්ථාපන පාඨමාලාව ආරම්භ කරනවා. ඒක මාස 6ක් පැවැත්වෙනවා. ඒ අනුව අප්‍රේල් මැද වෙනකොට ඒ 700ටත් පත්වීම් ලබා දෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වැනුත් මේ පුරප්පාඩු පිරවෙනවා. ඊළඟට වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ MLT බෞද්ධ චිකිත්සක විකිරණ ශිල්පී වාග් චිකිත්සක සහ ශ්‍රවණවේදී කාර්මික ශිල්පී යන තනතුරු සඳහා ඉදිරි බඳවා ගැනීම සිදු කිරීමට අවශ්‍ය අනුමැතිය කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් මේ වෙනුවට ලබාගෙන තියෙනවා. ඊට අදාළව කටයුතු කරමින් තියෙනවා. ඒ අනුව උතුරුනැගෙනහිරටත් අනුයුක්ත කරනවා. අනෙකුත් සහාය කාර්ය මණ්ඩලය හා සේවක පුරප්පාඩු උතුරු පළාත් සභාව මගින් ඉදිරි බඳවා ගැනීම සිදු කිරීමේදී බඳවාගෙන සේව අවශ්‍යතාවය අනුව යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය රෝහල් වෙත අනුයුක්ත කිරීම සිදු කරනු ලබනවා. අපේ මේ වන විට සෞඛ්‍ය කාර්ය සහායකයන් 1900ක් බඳවා ගැනීමේ කටයුතු ආරම්භ කළා තිබෙනවා. ඒ බඳවා ගන්නේ රේකිය අමාත්‍යංශ රෝහල් වලට. එහෙම රේකිය අමාත්‍යංශ පුරප්පාඩු පිරෙව්වට පස්සේ බලාපොරොත්තු වෙනවා ආණ්ඩුකාරවරුන් එක්ක සාකච්ඡා කරලා අවශ්‍ය ප්‍රමාණයට පළාත් සභාවට ආදී ප්‍රාදේශීය රෝහල්ට ලබා දෙන්න. හතරවෙනි කොටස පහ ඖෂධවේදී උපාධිධාරීන් 164ක් බඳවා ගැනීමට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම සඳහා 2025 අගෝස්තු 5 දින ඇති රාජ්‍ය සේවයේ බඳවා ගැනීම ක්‍රියාවලිය සමාලෝචන කමිටුව වෙත යොමු කළා තියෙනවා. ඊට අදාළ අනුමැති ලැබීමෙන් පසු බඳවා ගැනීමේ පටිපාටි අනුව බඳවා ගැනීම කටයුතු සිදු කරන ලබන අතර පුරප්පාඩු පවතින රෝහල් වෙත අනුයුක්ත කරනවා. 6 ඖෂධවේදී බඳවා ගැනීම සිදු කිරීම සඳහා මේ වනතෙක් අනුමැතිය ලැබිලා නැහැ. ඒක නිසා සම්මුඛ පරීක්ෂණ තාම සිදු කළා නැහැ. 7 වෙනි කොටස ගිලන් රතරිය යදුරංගේ පුරප්පාඩු තියෙනවා. 8 පළාත් සභා යටතේ පාලනය වන රෝහල් සඳහා රියදුරන් පත් කිරීම අදාළ පළාත් සභාව මගින් සිදු කරනවා. යන උතුරු පළාත් සභාව මගින් අදාළ බඳවා ගැනීම සිදු කිරීමට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම සඳහා මේ වනට ඉල්ලීමක් ඉදිරිපත් කළ තිබෙන අතර අනුමැතිය ලද පසු රියදුරන් බඳවා ගැනීම සිදු කරනවා. A1 යාපනයේ වේලනේ ප්‍රාදේශීය රෝහල B ශ්‍රේණියට ශ්‍රේණිගත කරලා තියෙනවා. ඒක බලපැවැත්වෙන්නේ 2021-31 ඉඳලා. ඒ අනුව අනුමත කාර්ය මණ්ඩලය මම ඉදිරිපත් කළා තියෙනවා ඇමුණුම 2 හැටියට. මම මේ වෙලාවේ කිව්වොත් ඒ අනුමත කාර්ය මණ්ඩලය අනුව දැනට අපිට වෛද්‍යලධාරීන් 2 දෙනෙක් සිටිය යුතුයි. 2 දෙනාම ඉන්නවා. දන්ත ශල්‍ය වෛද්‍යලධාරීන් එක්කෙනෙක් ඉන්න ඕන, එක්කෙනා ඉන්නවා. පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 2 දෙනෙක් ඉන්න ඕන, එක්කෙනෙක් ඉන්නවා. ඩිස්පෙන්සර් 2 දෙනෙක් ඉන්න ඕන, එක්කෙනෙක් ඉන්නවා. රියදුරු එක්කෙනායි එක්කෙනාම ඉන්නවා. ඇටෙන්ඩන්ට් 6 දෙනයි 6 දෙනාම ඉන්නවා. වොචර් එක්කෙනෙක් ඉන්න ඕන, එක්කෙනා නැහැ. සෞඛ්‍ය ආර සහායකයන් ඔක්කොම 8 දෙනෙක් ඉන්න ඕන, 5 දෙනෙක් ඉන්නවා. මේ වේලනේ රෝහලේ හෙද කාර්ය මණ්ඩලය අනුමත කරගෙන නැහැ. ඒක අනුමත කරගෙන අපි කටයුතු කරනවා. සංවල්ලධාරීන් එතන ඇත්තටම කාඩ් එකක් නෑ, නමුත් එක්කෙනෙක් ඉන්නවා. කමියුනිටි හෙල්ත් වර්කර් මෙතන 4 දෙනෙක් ඉන්න ඕනේ, 4 දෙනාම ඉන්නවා. ඊළඟ කොටස ශ්‍රේණිගත කිරීම වලට සාපේක්ෂව කාර්ය මණ්ඩල පහසුකම් ලබා දීලා නැති බව මම කිව්වා. 5 වේල්නේ ප්‍රාදේශීය රෝහල් සඳහා කාර්ය මණ්ඩල ප්‍රතිමානයන්ට කාර්ය නෝම්ස් වලට අනුව කාර්ය මණ්ඩල යාවත් කාලන කර නොමැති අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම මෙන්ම රසායනාගාර සඳහා අවශ්‍ය පහසුකම් පුල් කිරීමේ කටයුතු ඉදිරියේදී උතුරු පළාත් සභාව මගින් සිදු කරන ලබන ඈ පැන නොනගි.
දරු මන්ත්‍රීතුමා
கௌரவ சபாநாயகர் அவர்களே, என்னுடைய மேலதிக கேள்வியை கேட்கின்றேன். கிளிநொச்சி மாவட்டத்திலே நெதர்லாந்து அரசாங்கத்தால் கட்டப்பட்ட சிறப்பு மகளிர் சிகிச்சை நிலையமானது பல ஆண்டுகளாக இயங்காமல் காணப்படுகின்றது. அதாவது அது கைக்கு எட்டியது, இன்னும் வாய்க்கு எட்டவில்லையென மக்கள் பலர் அங்கே தெரிவித்து எடுத்து நாங்கள் அதை சென்று பார்த்திருந்தோம். அங்கே நான் நினைக்கிறேன் இலங்கையிலே எங்கும் காணப்படாத சிடி ஸ்கேனிங் இயந்திரங்கள் மற்றும் கதிரியக்க இயந்திரங்கள் போன்ற பல இயந்திரங்கள் காணப்படுகின்றன. அது பொருத்தப்பட்டு அதனுடைய சில சில இயந்திரங்களுடைய அந்த உற்பத்தி தேதி காலாவதி ஆகிவிட்டது, சில அது இன்னும் காலாவதி ஆகிக்கொண்டிருக்கின்றன. நான் கடந்த எங்களுடைய அமைச்சர்சார் ஆலோசனை கூட்டத்திலும் இது சம்பந்தமாக விவாதிக்கப்பட்டது. அதன்போது வடமாத்தே காணப்படுகின்ற ஆலனியை உள்ளடக்கி சுழற்சி முறையிலே ஆலனியை போடுவதாக உறுதியளிக்கப்பட்டது. அண்மையில் கூட அந்த வைத்தியசாலையில் காணப்படுகின்ற சங்கம் ஒன்று மக்களை திரட்டி ஒரு ஆர்ப்பாட்டம் செய்திருந்தது, அந்த வைத்தியசாலை உடனே இயக்க வேண்டும் என்பதற்காக. எனவே நான் என்னுடைய இந்த கோரிக்கை மக்களுடைய கோரிக்கையாக இருக்கின்றது. அதாவது சுகாதார அமைச்சர் மற்றும் துறை சார்ந்த உத்தியோகர்கள் மேற்படி வைத்தியசாலையை தரிசித்து நீண்டகாலம் இயங்காமல் இருக்கிற அந்த வைத்தியசாலையை உடனடியாக இயக்க வேண்டும். அதற்கான ஆளணியினரை உடனடியாக போட்டு ஏதோ ஒரு வகையிலே அந்த வைத்தியசாலையை மீள செயல்படுத்துவதன் ஊடாக அந்த கிளிநொச்சி, முல்லைத்தீவு, மன்னார், வவுனியா மாவட்டங்களில் காணப்படுகின்ற இந்த கர்ப்பிணி பெண்கள் மற்றும் பெண்கள் மகளிர் ஊடாக நல்ல சிகிச்சையை பெற்றுக் கொள்ள முடியும். எனவே இது தொடர்பாக எவ்வாறு நடவடிக்கை எடுக்கப்படும் என்பதை இந்த இடத்தில் நான் கேட்டுக்கொள்கின்றேன்.
கதாநாயகத்துவமணி, அதுமா கியன பிரச்சனை அத்த கியன் அப்படி எத்தனை கொட்னகிலி சா உபகரண திபுனாட்ட காரியமண்டலே பிரமாணவாத்னே அப்படி එකක් ලංකාවට දැන් පැමිණෙන විශේෂඥ වෛද්‍යවරු ප්‍රමාණිකුත් එහෙට යොමු කරනවා. හැබැයි යොමු කිරීමේදී අපි සැලකිලිමත් වෙනවා ඒ අය ලංකාවේ රැඳී සිටීම සම්බන්ධයෙන්ුත් අනෙකුත් විශේෂයෙන් ඔය පරිපූර්ණ කෘතීන්ට අදාළ අපේ කාර්ය මණ්ඩලය දැන් අපි පුහුණු කරමින් යනවා. ඉතින් මේ කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවීම තමයි සමහර උපකරණ ක්‍රියාත්මක නොවීමට බලපාලා තිබෙන්නේ. අතරම දැන් මේ කාර්ය මණ්ඩලයේ බෙදා හැරීමේ තියෙන අසමතුලිතතාවයන් සැලකිතු මට්ටම නිරාකරණය කළා තියෙන්නේ. නමුත් ඔය 2017 අනුමත කරගත් කාර්යයකටත් බඳවා ගැනීම සිදු වෙන්නේ නැහැ. දැන් මේ අපි පුහුණු කරගෙන යන අයගෙන් ඒ කාර්ය මණ්ඩලය පුරවන්න පුළුවන් කියන බලාපොරොත්තුවක් තියෙනවා. යනු විශේෂයෙන් අත්වොත් එතුමා කියන එක හරි. මම යාපනයේ ශික්ෂණ රෝහලේදීත් මේක ගැන කතා කරා. කිලිනොච්චි මහ රෝහලට, දිස්ත්‍රික් මහ රෝහලට අපි විශේෂ අවධානය යොමු කරනවා ඒ පුරප්පාඩු සහ අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීම සඳහා.
ගරු මන්ත්‍රීතුමා.
Honorable Speaker, I am very happy that Honorable Minister has replied responsively. Thank you.
Garo MS Uduma Lebbe Mahata Deevara Jalaja Saha Sagara Sampath Amathumagen
Sir. Naan enad kelvi kekkiren Gaurav Amachar.
Garo Amathuma.
Gaurav Subhanayakar avargale. கௌரவ எம் எஸ் உதுமாலிபை அவர்கள் கேட்ட கேள்விக்கான பதில், முதலாவது பதில், அதாவது 2025 3/17 யாழ் மாவட்ட கடற்தொழில் அலுவலகத்தில் படகு உரிமையாளர்கள் மற்றும் படகோட்டியின் பெறப்பட்ட வாக்குமூலத்தின்படி யாழ்ப்பாண பருத்தித்துறை இன்பசிட்டியில் வசிக்கும் சீனா அமிர்தலிங்கம் என்பவருக்கு சொந்தமான இலக்கம் வண்டே ஏ சைபர் 1/84 KMNA உடைய மீன்பிடி படகில் 4 மீனவர்கள் 2024 7/7 பருத்தித்துறை மீன்பிடி துறைமுகத்திலிருந்து மீன்பிடிப்பதற்காக கடலுக்கு சென்றுள்ளனர். பலத்த காற்று காரணமாக படகு அடித்துச் செல்லப்பட்டு காணாமல் போயிருந்த போது 29 நாட்களுக்கு பின்னர் இந்திய மீனவர்கள் படகுண்டில் வந்து அவர்களை காப்பாற்றியுள்ளதுடன் 9 நாட்கள் அவர்களுடன் இருந்ததாகவும், பின்னர் இந்திய கடற்படையினரால் அழைத்து செல்லப்பட்டு சென்னை போலீசாரால் தடுப்பு காவலில் வைக்கப்பட்டுள்ளதாகவும் தெரிவிக்கப்பட்டுள்ளது. அதன் பின்னர் சென்னையில் 3 மாதங்கள் 10 நாட்களும் இருந்துள்ளதாகவும், பின்னர் திருச்சி சிறைச்சாலையில் 4 மாதங்கள் 13 நாட்களும் இருந்துள்ள எனவும், அதன் பின்னர் மீண்டும் சென்னைக்கு அழைத்து செல்லப்பட்டு அங்கு 13 நாட்கள் தடுப்பில் வைக்கப்பட்ட பின்னர் ஆகாய மார்க்கமாக இலங்கைக்கு அழைத்து வரப்பட்டு விட்டதாக தெரிவிக்கப்படுகிறது. இந்திய மீன்பிடி படகின் இந்த மீன்பிடி படகின் 4 மீனவர்களையும் 25 ஆம் திகதி கடல் தொழில் மற்றும் நீரிய வளங்கள் திணைக்களத்தின் தலையீட்டின் பெயரில் இலங்கைக்கு அழைத்து வர நடவடிக்கை எடுக்கப்பட்டுள்ளது. இதற்காக கடல் தொழில் மற்றும் நீரியல் வளங்கள் திணைக்களம் ₹3,44,424 செலவீனத்தை ஏற்றுள்ளது. அதன்படி உறுப்பினர்களே, அவர்களுடைய பெயர்களும் அவர்களுடைய ஐடென்டி இலக்கத்தை நான் தந்திருக்கின்றேன், மேலதிகமாக தேவையென்றால் உங்களுக்கும் தருகின்றேன். இரண்டாவது கேள்வி, மீனவர்களுக்கு நட்டீடு வழங்கப்பட்டுள்ளதா? இந்த மீனவர்களுக்கு இழப்பீட்டு தொகை வழங்கப்படவில்லை. கடல் தொழில் அது காரணம் தான் கேட்டா, கடல் தொழிலில் ஈடுபட்டுக் கொண்டிருக்கும் போது ஏற்படும் இயற்கை அனர்த்தங்கள் காரணமாகவும் உயிரிழக்கும் மீனவர்களுக்கு அரசாங்கத்தினால் இழப்பீடு வழங்கப்படுகிறது. அதற்கமைய அவ்வாறு உயிரிழக்கும் கடல் தொழிலாளி ஒருவர் சார்பாக அவர் தங்கியிருப்போருக்கு ₹1,000,000 இழப்பீடு வழங்கப்படுகிறது. அதற்கு மேலதிகமாக இரண்டு மீனவர் காப்புறுதி திட்டங்கள் இலங்கை காப்புறுதி கூட்டுத்தாபனம் மற்றும் விவசாய காப்புறுதி வாரியத்தின் மூலமாக நடைமுறைப்படுத்தப்படுகின்றது. அதற்கு குறித்த மீனவர்கள் பங்களித்தல் வேண்டும். அதற்கு இரண்டு திட்டங்களின் கீழும் திடீர் அனர்த்தங்களின் போது உயிரிழக்கும் மீனவர் ஒருவருக்கு சார்பாக ₹1,000,000 மற்றும் 1.5 மில்லியன் மற்றும் 2 மில்லியன் ரூபாய்கள் வரை பயன்களை பெறுவதற்கான ஏற்பாடுகள் செய்யப்படும். அது தவிர மீன்பிடி கடற்தொழிலில் ஈடுபட்டுக் கொண்டிருக்கும் போது பிற வெளிநாட்டு கடற்படை படகுடன் மோதுவதனால் ஏற்படுகின்ற அனர்த்தங்களின் போது உயிரிழக்கும் மீனவர்களுக்கு குறித்த தகவல்கள் உறுதிப்படுத்திய பின்னர் தொடர்புடைய பொறுப்பான கப்பல் நிறுவனத்துடன் தொடர்பு கொண்டு இழப்பீடு பெற்றுக் கொடுக்க நடவடிக்கை எடுக்கப்படுகின்றது. எனினும் இந்த 4 மீனவர்களும் பாதுகாப்பாக இலங்கைக்கு அழைத்து வரப்பட்டுள்ளதால் இழப்பீடு வழங்க வேண்டிய அவசியம் இல்லை. மூன்றாவதாக ஏற்படுவது அல்ல. இறுதியாக மேலே குறிப்பிட்டுள்ளவாறு 3 முறைகளின் கீழ் இழப்பீடு வழங்கப்படுகின்றது. ஆனால் இந்த மீனவர்கள் நால்வரும் பாதுகாப்பாக எதுவது அபாயம் என்று நாட்டுக்கு அழைத்து வரப்பட்டிருப்பதால் இழப்பீடு வழங்கப்படுது.
கௌரவ அமைச்சர் அவர்களே, எங்களுடைய பரத்திந்துரை மீனவர்கள் 4 பேரும் கடலுக்கு சென்று பாதிக்கப்பட்டதினால் இதுவரை அவங்களுக்கு 15 லட்சம் பெறுமதியான அவருடைய இயந்திர படகுக்கு நஷ்டம் ஏற்பட்டிருக்கிறது. 14 லட்சம் பெறுமதியான வலைகள் ஏனைய மீனவ உபகரணங்களுக்கு கௌரவ சபாநாயகர்களை நஷ்டம் ஏற்பட்டிருக்கிறது. அதேபோன்று அவர்களுடைய GPS உபகரணங்களுக்கு 2 லட்சம் நஷ்டம் ஏற்பட்டிருக்கிறது. ஒட்டுமொத்தமாக 31 லட்சம் ரூபாய்களை அவர்கள் நஷ்டமடைந்ததோடு கௌரவ அமைச்சர் அவர்கள் இங்கே சொன்னார் மீனவர்களை இலங்கைக்கு கொண்டு வந்தார், அது உண்மையிலே மீனவ அமைச்சுக்கு நாங்கள் நன்றி சொல்ல வேண்டும். ஆனால் இவ்வாறு பாதிக்கப்பட்ட மக்களுக்கு அவர்களை பாதுகாப்பாக இலங்கைக்கு கொண்டு வருவது மாத்திரமல்லாமல் அவர்களுடைய வள்ளங்கள் இயந்திர வள்ளங்கள் வலைகள் ஏனைய உபகரணங்கள் பாதிக்கப்பட்டிருக்கிறது. அதற்கான ஒரு நஷ்டஈடை இந்த 4 மீனவர்களுக்கு நீங்கள் வழங்குவீர்களா என்பதுதான் என்னுடைய கேள்வியாகும். அதில் கௌரவ அமைச்சர் அவர்கள் சொல்லியிருக்கிறார் காப்புறுதி செய்யப்பட்டவர்களுக்கு இதனுடைய நிவாரணம் வழங்கப்படுதா. ஆனால் காப்புறுதி செய்யப்பட்டவர்களுக்கும் சில மீனவர்களுக்கு நஷ்டஈடு வழங்க முடியாத ஒரு நிலைமை இருப்பதனால் இந்த 4 மீனவருக்கும் நீங்கள் நஷ்டஈடு வழங்குவதை தனித்தனியாக எவ்வளவு என்பதை சொல்வீர்களா?
உறுப்பினர் அவர்களே நன்றி. அதாவது முதலாவது நான் ஒன்றை சொல்ல வேண்டும். அதாவது நீங்கள் கேட்ட கேள்வி, அதாவது இவ்வாறு பாதிக்கப்பட்டு இருக்கின்ற 4 மீனவர்கள் இவர்கள் தொடர்பாக எடுக்கப்பட்டிருக்கின்ற நடவடிக்கை என்ன, அவர்களுக்கு இழப்பீடு வழங்கப்பட்டிருக்கின்றதாக நீங்கள் தெளிவாக கேட்டிருப்பீங்களா? அவர்களது படகு சேதமடைந்திருக்கின்றது, ஏனைய பிரச்சனைகள் ஏற்பட்டிருக்கின்றது, அந்த பிரச்சனைகளுக்காக ஏதாவது நட்டீடு வழங்க முடியுமா என்று கேட்டால் நிச்சயமாக அது சம்பந்தமாக ஏதாவது பரிசீலனை செய்து பார்க்கலாம். அதாவது எங்களுடைய அமைச்சோடும் கதித்து நிச்சயமாக அவர் அவ்வாறு பாதிக்கப்பட்டிருக்கின்றவர்களுக்கு ஏதாவது வழங்க முடியுமா என்று பார்க்கலாம். இரண்டாவது, நான் முதலில் குறிப்பிட்டது போன்று, அதாவது ஒன்று நேரடியாக எங்களுடைய அமைச்சின் கீழ் இருக்கின்ற காப்புறுதி திட்டம், அதில் 1 மில்லியன் ரூபாய் பெற்றுக் கொள்ள முடியும். அதே போன்று இன்னொரு திட்டம் இருக்கின்ற 1.5 மில்லியன் ரூபாய் பெற்றுக் கொள்ள முடியும். இன்னொரு திட்டம் இருக்கின்றது 2 மில்லியன் ரூபாய் பெற்றுக் கொள்ள முடியும். அதாவது இந்த காப்புறுதி திட்டங்களுக்கு நாங்கள், அதாவது அந்த மீனவர்கள், அவர்கள் இதனுடைய பங்காளிகளாக மாற வேண்டும். அவ்வாறு பங்காளிகளாக மாறுகின்ற பொழுது இந்த நடவடிக்கை நாங்கள் எடுப்போம், அதற்கான அந்த காப்புறுதி விதிகளையும் வழங்க முடியும். அதேபோன்று மேலதிகமாக அவர்களுக்கு ஏனைய பிரச்சனைகள் ஏற்பட்டிருக்குமாக நீங்கள் அதற்கான சரியான தகவலோடு எழுத்து மூலத்தோடு தகவல்களை தருவீர்களாம் என்றால் அது சம்பந்தமாக நாங்கள் மேலதிகமான பரிசீலனைக்கு உட்படுத்தலாம்.
கௌரவ அமைச்சர் அவர்களே, இரண்டாவது மேலதிக கேள்வி, சென்ற 7/7/2024 நான்கு மீனுடன் பருத்தித்துறை துறைமுகத்திலிருந்து கரையோர பாதுகாப்பு பிரிவினால் பரிசோதனை செய்யப்பட்டு உரிய அனுமதியை பெற்ற பின்னர் மீன்பிடிக்க சென்றுள்ள இலங்கை மீனவர்கள் 4 பேரும் இயந்திர படகு பழுதடைந்ததனால் 16 கிலோமீட்டர் தூரத்திலேயே அவர்கள் தத்தளித்திருக்கிறார்கள். இந்த மீனவர்கள் 16 கிலோமீட்டர் தூரத்திலே இருக்கின்ற போது எங்களுடைய மீனவர் சங்கத்தினர், நான் இருக்கின்றேன் பருத்தித்துறை கிராமிய சேவையாளர் பிரிவுக்கான சுப்பர்மடம் கடத்தொழிலாளர் சங்கத்தினர் மீன்பிடி அமைச்சுக்கு சொல்லியிருக்கிறார்கள், அதிகாரிகளிடம் இவர்களை தேடுங்கள், 16 கிலோமீட்டருக்குள் இருக்கிறார்கள், அவர்களுக்குரிய ஏதாவது எரிபொருள் செலவு தேவை என்றால் அவைகளையும் நாங்கள் வழங்குகிறோம் என்று மீனவர்கள் அறிவித்திருக்கிறார்கள். ஆனால் கௌரவ சபாநாயகர் அவர்களை 174 நாட்களுக்கு பிறகு கரை ஒதுங்கிய நிலையில்தான் இந்திய மீனவர்கள் அவர்களை கடலுக்குள் வைத்து காப்பாற்றியிருக்கிறார்கள். நான் மீன்பிடி கௌரவ அமைச்சரவர்களிடம் கேட்பது என்றால், இப்போது நவீனமான காலத்திலே நாங்கள் ஒவ்வொரு துறைகளையும் முன்னேறி வருகின்றோம், புதிய அரசாங்கமும் புதிய திட்டங்களை நீங்கள் வைத்து வருகிறீர்கள். மீன்பிடி அவர்களுடைய உயிர் என்பது மிக முக்கியமான ஒரு விடயம். அவர்கள் இந்தியாவிலிருந்து பாதுகாத்து 3 லட்சம் ரூபாய் பிரியாண நீங்கள் கௌரவ மீன்பிடி அமைச்சர் அவர்களே, நான் நாட்டுக்காக சொல்கிறேன், பருத்தித்துறைக்காக அட்டாளைக்காக சொல்லவில்லை, நமது நாட்டிலே மீன்பிடிக்க செல்லுகின்ற மீனவர்களுக்கு ஒரு பொதுவான ஒரு திட்டத்தை அவர்கள் காணாமல் போகின்ற போது அல்லது இயக்கானத்தங்கள் வருகின்ற போது ஒரு விசேட ஒரு ஒரு திட்டத்தை நீங்கள் ஏற்படுத்தி உடனடியாகவே அவர்களை கடலில் இருந்து காப்பாற்றுவதற்குரிய நடவடிக்கைகளை முன்னெடுக்க முடியுமா என்ற கேள்வியை கொடுக்கிறேன்.
இது அதாவது நீங்கள் இப்பொழுது கேட்கின்ற கேள்வியும் கூட இது உண்மையிலே தெரியும், இது முன்னைய அரசாங்கத்தில் இருக்கின்ற போது இடம்பெற்ற சம்பவம். இருந்த போதிலும் கூட நாங்கள் விசேடமாக, அதாவது அவ்வாறு பாதிக்கப்பட்டிருக்கின்ற மீனவர்கள் அல்லது சிறையில் இருக்கின்ற மீனவர்கள், இந்திய சிறையில் இருக்கின்ற மீனவர்கள், அவ்வாறு அதாவது வழி தவறி சென்ற மீனவர்கள், அவ்வாறானவர்களுக்கு நாங்கள் நிச்சயமாக நீதியான நடவடிக்கைகள் எடுத்து வருகின்றோம். அதே போன்று இந்த சம்பவம் ஏற்பட்ட போதும் கூட நான் கடற்படையினோடு வினவிய போது அவர்கள் கூட குறிப்பிட்டார்கள், அது விமானத்திலும் கூட சென்று தேடி பார்த்திருக்கின்றார்கள், ஆரம்பத்தில் கண்டுகொள்ள முடியாது போய்விட்டது. அப்ப அந்த நிலைமையின் கீழ் தான் இந்த பிரச்சனை ஏற்பட்டிருந்தது. அது மாத்திரமல்ல, அதன் பிறகு இவர்கள் அதாவது கடலில் மூழ்கி விட்டார்களோ என்கின்ற பிரச்சனையின் காரணமாக மேலதிகமாக இதற்கான நடவடிக்கை எடுக்காதிருந்தது. அதன் பிறகு தான் இவ்வாறான ஒரு பிரச்சனை ஏற்பட்டிருக்கு தெரிய வருகின்றது. எது எவ்வாறான போதிலும் கூட நாங்கள் இப்போது மிக தெளிவாக எங்களுடைய அமைச்சு, என்னுடைய அமைச்சு நிச்சயமாக அவ்வாறு பாதிக்கப்பட்டிருக்கின்ற மீனவர்களுக்கு நீதியை, நியாயத்தை, அதே போன்று நட்டையீட்டினை பெற்றுக் கொடுப்பதற்கு உரிய நடவடிக்கைகளை நாங்கள் எடுத்து வருகின்றோம். நான் நினைக்கின்றேன் அண்மை காலங்கள் எவ்வாறான பிரச்சனைகள் ஏற்படவில்லை என்று. அதனால் இனிவரும் காலங்களில் நாங்கள் மீனவர்களை பாதுகாப்பதற்கு போதுமான நடவடிக்கைகளை எடுப்போம் என்று இந்த சபைக்கு நாங்கள் உறுதிமொழிகிறோம்.
மகாச்சாரிய எல் எம் அபிவிக்ரம் மாதா குஷிகர்ம பஸ்தம்பத் இடம் சா வாரிமார்க் அமாத்மாய சீமது
கத்தானி பஸ்னை எதிர்ப்பு ஜமாத்தனி இது மகாண்டி மீ மாத திசைக்கு கம்புருபிட்டிய பிராதிசலேகம் கொட்டாசி ரட்லங்காவுக்கு இடம சம்பந்தி இடம் பிரசன் கொமிசன் சபாவிட்டாய அயன்னு ரொமிலா கமேலுக்கு භුක්තිය භාර ගැනීමේ සහතිකය අනුව අක්කර 101ක ප්‍රමාණයක් ප්‍රායෝගික වශයෙන් ඉදම් ප්‍රතිසංස්කරණ කොමිසම සභාව සතු වී ඇත. දෙවැනි එකට උත්තරේ මේ ඉදමෙන් ආයතන කීයකට කොපමණ ප්‍රමාණයක් ලබා දීලා තියෙනවද කියලාද මහන්නේ. මේක විස්තරයක් තියෙනවා කතානායකතුමා. ආයතන 20ක නාමලේඛනය ඉදිරිපත් කළා. ඒ ආයතන වලට එකතුව අක්කර 89යි රූට් 2යි පර්චස් 6ක් බෙදලා දීලා තිනවා. ඉතුරු ප්‍රමාණය අක්කර 11යි රූට් 1යි පර්චස් 34යි. ප්‍රොමිලක්කම් 3 කාර්මික සංවර්ධන මණ්ඩලයට කොච්චරක් දීලා තිනවද කියලා අහන්නේ. ඒකේ අක්කර 27යි පර්චස් 23.79යි. ආයන්නට පිළිතුර, ආයන්නේ එකට පිළිතුර, වරිපණම් ගෙවනු ලබන ප්‍රදේශයක් නම් පර්චස් 10ක ප්‍රමාණයක්, වරිපණම් නොගෙවනු ලබන ප්‍රදේශයක් නම් පර්චස් 20ක ප්‍රමාණයක් වශයෙන් ඉඩම් කොටසක හිමිකම ලබා දීමට ඉඩ ප්‍රස්ථාව සලසා ඇත. එෙහිදී ඉඩම් කොටසකට හිමිකම් ලැබුණේ කොමිෂන් සභාවේ වසර 5ක අඛණ්ඩ සේවා කාලයක් සපුරා ඇති කිසිදු විනය විරෝධී කටයුත්තකට භාජනය නොවූ සේවක සේවිකාවන්ටය. ඒ අනුව පොදු ප්‍රතිපත්ති හා නිර්ණායකයන් අදාළ කරගනිමින් ලබාගත් කොමිෂන් සභා අනුමැතියින් මත ක්‍රියාත්මක වෙමින් සේවකයන්ට ඉඩම් කොටස් ලබා දීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. ආයන්නේ 2 කොමිෂන් තීරණ ඇමුණුම් 1 සහ 2 වශයෙන් අමුණ ඇත. ආයන්නේ රෝමිලකම් 3 ශීර්ෂගත ප්‍රශ්නයට විෂයගත වන බිම් කොටස්වල ප්‍රතිලාභී සේවකයන් විසින් භුක්තියට ඇතුළු වූ අවස්ථාවේදී ප්‍රතිවිරෝධතාවන් මතුවීට ප්‍රාදේශීයකම් ප්‍රාදේශ සභාව හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට රෙහිව සේවකයන් විසින් ගොනු කරන ලද නඩුකරණයට අදාළව ගරු අභියාචනාධිකරණය විසින් අංක ඇතුළ මේ නඩු තීන්දුවක් දරන නඩු තීන්දුව ලබා දී ඇති අතර එමගින් සේවකයන්ගේ හිමිකම තහවුරු කර ඇත. එකී තහනම් නියෝගයෙන්හි පිටපත් මේ සමග ඇමුණුම 3 ලෙස ඉදිරිපත් කරමි. අංක 4 දැනටමත් අනවසර කරුණ නියමානුකූල කිරීම සඳහා පිඹුරු අංක 1584 පිඹුර සකසා ඇති අතර එහි කැබලි සංඛ්‍යාව 23කි. ඉන් 15 දිනකට ඔප්පු ලබා දී ඇත. අනවසර කරුණ නියමානුකූල කිරීමට අදාළව වරින් වර එළඹ ඇති රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුගතව හා කොමිෂන් සභාවේ අනුමත ක්‍රමවේදයන්ට යටත්ව ඉදිරි අනවසර කරුණ නියමානුකූල කිරීම සඳහා ඉදිරි කටයුතු කිරීමෙන් පවතී. එයන්න අදාළ නොවේ කතානායකතුමනි. මේකේ සමහරේවට දීර්ඝ පිළිතුරු දෙන්න මම කෙටියෙන් මම කරන්නේ මේ පිළිතුරු සභාගත වෙන නිසා ඒ තුනට සවිස්තරාත්මක ගන්න පුළුවන් මේ ඇමුණුම් සහිත.
ගරු මන්ත්‍රීතුමා, ගරු කතානායකතුමනි, ගරු ඇමතිතුමා විසින් ඉදිරිපත් කරන ලද විස්තරාත්මක පිළිතුරු සම්බන්ධ ඉදිරිපත් වෙනවා. දැන් මේ LRC එක කාලාන්තරයක් තිස්සේ අවුරුදු 5ක් වැඩ කරපු අයට පර්චස් 10කෝ 20ක ඉඩමක් ලබා දෙන ප්‍රතිපත්තියක ඉඳලා තියෙනවා. ඒ අනුව තමයි මේ රට ලංකාවත් කියන මේ උක්ත ඉඩමේ පර්චස් 20 ගානේ සේවකයින්ට අවුරුදු 5ක් වැඩ කරපු සේවකයින්ට. දැන් මේක මේ ඉඩම සාමාන්‍යයෙන් මෙතන වටිනාකම වටේ ඉඩම් වල වටිනාකම පර්චයක් ලක්ෂ 10ක් වගේ වෙනවා. ඒතර මේ කෝටි 2ක් වගේ වටින ඉඩමක් තමයි මේ ලබලා දීලා තියෙන්නේ අවුරුදු 5ක් වැඩ කරපු අට්ටියට. ඒතර මේක අවුරුදු 5ේ මාස ගානෙන් බෙදුවාම එක මාසයකට 3,33,000ක් වගේ ප්‍රමාණයක අමතර ප්‍රසාද දීමනාවක් ලැබෙන මේ LRC එකේ සේවකයින්ට. හැබැයි මේ වගේම මේගොල්ලෝ එක්කර අනතුරුදායක රැකියාවක් නෙමෙයි කරන්නේත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වගේ වනජීවි දෙපාර්තමේන්තුව, දුම්රිය දෙපාර්තමේන්තුව, ඒ වගේ තව ඉඩම් තියෙන ආයතනවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වැඩ කරන අය ඉන්නවා. ඒගොල්ලෝ මුළු ජීවිත කාලයම වැඩ කරත් ඒගොල්ලොන්ට කිසිම ඉඩමක් ලැබෙන්නේ ප්‍රසාද දීමනාවක් විදියට. මට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මේ LRC කයට මේ වගේ විශාල වරප්‍රසාදයක් ලබා දෙන ඒගොල්ලොන්ගේ රැකියාවේ මහා විශාල අවදානමක් තියෙනවද? එහෙම නැත්නම් මේ ප්‍රතිපත්තියම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව, දුම්රිය දෙපාර්තමේන්තුව වගේ අනිත් ආයතනවල සේවකයින්ටත් ලබා දෙන්න පුළුවන්ද කියන කාරණේ, නැත්නම් මේ නිර්ණායක නැවත සලකා බලන්න බලාපොරොත්තු වෙන කාරණේ පළවෙනි ප්‍රශ්නේ වශයෙන් මම ඉදිරිපත් කරනවා.
කතානායකතුමනි, මේ LRC ක ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සේවයේ නියුතු සේවකයන්ට නිවාස කටයුතු සඳහා ඉඩම් ලබා දීමේ සම්ප්‍රදායක් LRC විසින් පවත්වාගෙන යනවා. ඒකේ පනතේ නිශ්චිතවම මේ කොමිෂන් සභාවේ සේවය කරන සේවකයන්ට ඉඩම් ලබා දිය යුතුයි කියලා නිශ්චිත ප්‍රතිපාදනයක් නැහැ. නමුත් සුබසාධන කටයුතු සඳහා ලබා දිය හැකියි කියන වගන්තියක් තියෙනවා. ඒ වගන්තිය අර්ථ දක්වා ගනිමින් තමයි මේ නිවාස කටයුතු සඳහා ඉඩම් ලබා දීලා තියෙන්නේ. මේක 1982 ඉඳලා තියෙන එකක්. ඉතිං මේකෙදී අවුරුදු පහක් සේවාකාරය සම්පූර්ණ කරපු විනය විරෝධීව කටයුතු කරපු නැති සේවකයන් සඳහා තමයි මේ ලබා දෙනවා කියන සම්ප්‍රදායයක් අයන්නේ. මේකෙදී සමහර සේවකයන්ට නිවාසයක් හදා ගැනීම සඳහා සුදුසු බිමක වාණිජ නොවන පැතිවල ඉඩම් ලබා දීලා තියෙනවා. නමුත් සමහර සේවකයන් දේශපාලන හිතවත්කම් මත ඔවුන්ට තියෙන එතන ඔවුන්ගේ තිබෙන ප්‍රබලත්වය මත නගරාශ්‍රිතව වාණිජ වශයෙන් වටිනා තැන්වල ඉඩම් ලබාගෙන තිබෙනවා. ඒ නිසා මේකේ අපිට සේවකයන්ට ඉඩමක් ලබා දීම දුන්නු එක නැවත මේ අහෝසි කරන්න බෑ. ඒ තරම් අපිට අමාංශික වෙන්න බෑ. මේක නීතිමෙන් අපිට ඕනනම් චැලෙන්ජ් කරන්න පුළුවන් වේ. ඒක අපිට ඒ තැනකට යන්න බෑ. නමුත් මේකේ ප්‍රතිපාදනය තිබුණා මේ ලබා දුන්නු ඉඩම් ඒ ප්‍රදේශයේදී වෙනත් කටයුත්තක් සඳහා යොදාගත යුතු නම් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සහ යදාලා ආයතන අතර ගදාගෙන මේව පවර ගන්න පුළුවන්. ඒ නිසා අපිට කළ හැකි වන්නේ මේ ලබා දීලා තියෙන ඉඩම් යම් වෙනත් පොදු රජයේ කටයුත්තක් සඳහා වටිනායයි කියලා හිතෙනවා නම් ඒ ඉඩම් පවරා ගැනීම සඳහා අදාළ කටයුතු කරන එක මේක එකාතකින් ප්‍රශ්නයක්. නමුත් මේක නැවත පවරා ගැනීමට ගියොත් මෙහි අසාධාරණකම් සිද්ධ වෙන්න පුළුවන්. මේ යට තියෙන මේ සම්ප්‍රදාය මේක පාවිච්චි කළා මේකේ ඉඩම් ගනුදෙනු වල මේ කියන්නේ Tamanට ඕන වටිනා තැන් වලින් ඉඩම් අරගත්ත ඒවා තියෙනවා. ඒක මම පිළිගන්නවා. ඒ නිසා මම ගරුමන්තුතුමන් ඉල්ලන්න කැමතියි මේ කියන නිශ්චිත ඉඩමේදී ඉඩම ඕනෑම කමක් තියෙනවා නම් පොදු කටයුත්තක් වෙනුවෙන් ඒක පවරා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරන්න පුළුවන්.
ගරුවතනායකතුමනි, මගේ දෙවෙනි ප්‍රශ්නේ දැන් මේ ඉඩමේ අතරම ගත්තොත් මේ පාරායින තියෙන කොටස් ටික මේ වගේ බෙදාගෙන තියෙන්නේ පාර ඒ වගේ ඉඩමේ අනෙක් කොටස් වලට ප්‍රවේශ ගැටලුකුත් ඇති වෙලා තියෙනවා. අනික් කාරණේ තමයි දැන් මේ ඉඩම සම්බන්ධව 2006 තියෙන නිර්ණායකයක් තමයි ඒක චක්‍රීයකණක් මගින් නිකුත් කරලා තියෙනවා. ඇමතුමාගේ අනුමැති අවශ්‍යයි මෙහෙම ඉඩම් වෙන් කරනකොට. නමුත් මේ ඉඩම සම්බන්ධව කිසිම ලිපි ලේඛනයක් නැහැ අපිට දැනගන්න ලැබෙච්ච විදිහට. මේ සේවකයන්ට බෙදා දෙන්න තීරණය කළා තක්සේරු කළා තියෙන්නේ රුපියල් 1000 ගානේ වෙනත් ඉඩමක තෙලිජ්ජර ප්‍රදේශයේ ඉඩමක තක්සේරු කරලා තමයි රුපියල් 1000ක තක්සේරු වටිනාකමක් කරන් තියෙන්නේ. හැබැයි වෙන ආයතන වලට දීලා තියෙන්නේ මේ වගේ ගණන් වලට නෙවෙයි, විතරා විශාල ගණන් වලට. ඒක එක කාරණයක් ඒක. අනික තමයි මේක ඇතුලේ තක්සේරු කිරීමේ සහ මේ ඉඩම බෙදා දීම සම්බන්ධව කිසිම අපිට ලිපිනයකට මම මේ ප්‍රශ්නේ ඉදිරිපත් කළ තියෙන ඒ සම්බන්ධව ලේඛනයක් සභාගත කරන්න කියලා. නමුත් මේකෙත් එහෙම නැහැ. 2006 චක්‍ර ලේඛනය අනුව ඇමතුමාගේ අනුමැතිය ලබාගෙනත් නැහැ මේ ඉඩම බෙදා දීමට. මේ ඉඩමට එහෙම එකක් ලබා දෙලත් නැහැ. අනිත් පැත්තෙන් ගත්තොතින් තක්සේරු කිරීම සම්බන්ධව ගැටලුවක් මතුවලා තියෙනවා. මේ ප්‍රශ්නේ මතුවෙන්නේම මේ ගත්ත අය මේ ඉඩම් විකුණන්න යාම නිසා තමයි ප්‍රශ්නේ මතුවුනේම. ඉතින් මේ නිසා මම නැවත වරක් අපි ප්‍රශ්නෙට වඩා ඇමතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ සම්බන්ධව පරීක්ෂණයක් කරන්න කියලා. ඒ නීතිමය ක්‍රියාමාර්ගය අරගෙන තියෙන්නේ මේ ඉඩමේ මේ බෙදා දීම සම්බන්ධ නෙවෙයි, ඉඩම බෙදා දුන්නට පස්සේ තහනම් කිරීම සඳහා ප්‍රාදේශීය සභාවට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බලයක් නැති කියන කාරණේ තමයි ඒ නීතිමය කාරණට ගිහිල්ලා තියෙන්නේ. නැතුව ඉඩම සම්බන්ධව කාරණයක් නෙමෙයි.
ගරු මන්ත්‍රීතුමා,
කතරගමුතු මේ අපේ ගරු මන්ත්‍රීතුමා නඟන ප්‍රශ්නය මේ නිශ්චිත ඉඩමේ කොහොමද මේ සේවකයන් ලබා දීමේ ක්‍රමවේදය සහ ඒ සම්බන්ධයෙන් අපි අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් කරනවා. බොහොම ස්තුතියි.